ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
දැන් එහෙමනම් අද සිකුරාදා දවසේ සුපුරුදු විදිහට මේ වෙලාව වෙන්වන්නේ ලෝකයේ මේ වෙනකොට පවතින අලුත්ම ප්‍රවෘත්ති පිළිබඳව සමාලෝචනය කෙරෙන ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනය තුළින්. සුපුරුදු ලෙසින් මේ කර්තව්‍යයට ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රංශ ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් අයබෝවන්.
අයබෝවන් දිලුෂි.
අපි මේ අපේ මව්බිමට ශ්‍රී ලංකාවට වැදගත් වෙන කාරණාවක් කෙරෙහි අපේ මුල්ම අවධානය යොමු වෙනවා. අපිට වාර්තා වෙනවා මල් මේ මැලේසියාවෙන් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පැවති LTT සංවිධානයේ නැවතත් බලාත්මක කරලීමේ යම් අරමුණු ඇතිව මුදල් ප්‍රතිපාදන රැස් කිරීමේලා යෙදුණු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත් මේ පුද්ගලයන් මැලේසියානු දේශපාලන පක්ෂවලටත් යම් කිසි වූ සම්බන්ධයක් තියෙනවා කියනත් ආරංචියත් එක්ක ටිකක් මේක සැලකිය යුතු තත්වයක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. මං කැමති අමල් මේ වෙනකොට මැලේසියාවෙන් මේ සම්බන්ධව වාර්තාවන තොරතුරු වලින් අද සාකච්ඡාව ආරම්භ කරන්න.
ඔව් දිලුක්ෂි, සතියන්තේ පහුගිය සෙනසුරාදා මැලේසියානු පොලිසිය විසින් පුද්ගලයන් කීප දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. මේ වෙනකොට පුද්ගලයන් 12 දෙනෙක් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. මොවුන් LTT සංවිධානයට සහාය දක්වන සහ LTT සංවිධානය වෙනුවෙන් මැලේසියාව තුල මුදල් එකතු කරපු අය හැටියට තමයි දැනට නම් කරලා තියෙන්නේ. ඉතින් මේ 12 දෙනා අතර මැලේසියාවේ සභාග රජයේ සමාජික පක්ෂයක මන්ත්‍රීවරු දෙදෙනෙකුත් මේකට සම්බන්ධයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම මැලේසියාවේ සෑම ප්‍රාන්තයකම වාගේ මේ විදිහට මැලේසියානු ද්‍රවිඩ ජාතික කොටස් LTT සංවිධානයේ වෙනුවෙන් මුදල් එකතු කිරීම කරනවයි කියන ඒ චෝදනාවත් මේ වෙනකොට විමර්ශනයට දැන් ලක්වමින් තියෙනවා.
දැන් නම් ලෝය අත්අඩංගුවට ගත්ත 12 දෙනා අතර මේ ශ්‍රී ලාංකීය දමිළ සම්භවයක් තියෙන අයලුනුත් ඉන්නවා කියලා ආරංචියක් තියෙනවද?
දැනට දැනගන්න අනාවරණය වෙලා තියෙන කරුණු අනුව දිලුක්ෂි, මේ 12 දෙනා අතර ඒ සිටින්නේ සියලු මැලේසියානු පුරවැසියන් පමණයි. නමුත් මේ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ දමිළ පුද්ගලයන් විශේෂයෙන් LTT සංවිධානය හා LTT සංවිධානයට අනුබද්ධ රාජ්‍ය නොවන සංවිධානය හැටියට පවත්වාගෙන යන සංවිධානවලට ඍජුව හෝ වක්‍රව සහාය දක්වයි කියන චෝදනාව. ඒ එක්කම මේ පුද්ගලයන් මැලේසියාව තුළ මුදල් එකතු කළාට තවමත් මැලේසියාවෙන් තවත් පිටරටකට මේ මුදල් යවුවද නැද්ද කියන කාරණාව විමර්ශනය වෙමින් තියෙනවයි කියන කාරණාව තමයි මැලේසියාව බලධාරීන් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්නේ.
දැන් එතකොට වත්මන් මැලේසියානු මේ සභාග රජය මහතීර් මොහොමඩ්ගේ නායකත්වයෙන් යුතු මේ රජය කොයි වගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ මේ මැලේසියාවේ ක්‍රියාත්මක මේ LTT සංවිධානයට අනුබල දීම වෙනුවෙන් වෙන මුදල් රැස් කිරීමේ ක්‍රියාවලින් ඇතුළු මේ ත්‍රස්ත ක්‍රියා මර්ධනය සඳහා?
ඔව්, මෙතන දිලුක්ෂි, තමන්ගේ ඒ සභාග රජයේ සමාජික පක්ෂයක මන්ත්‍රීවරු දෙන්නෙක් අත්අඩංගුවට පත්වීමත් එක්කලා මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍යවරයාත් දැඩි විවේචනයට ලක් වුණා. ඔහු තමන්ට සහාය දෙන නමුත් තමන් සමග එක්තරා විදිහකට ප්‍රතිපත්තිමය ගැටුම් තියෙන පක්ෂයක දෙනෙක් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් හැටියට දක්වලා තිබුණා. නමුත් මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍යවරයා ඒක ප්‍රතික්ෂේප කළා. ඔහු කියලා තියෙනවා මෙතන පොලිසියට ලැබුණු තොරතුරු අනුව තමයි පොලිසිය කටයුතු කළා තියෙන්නේ. ඔහු සෑහීමකට පත්වෙනවා කියලා පොලිසිය ස්වාධීනව මේ කටයුත්ත කළයි කියලා. මෙතනදී වඩා වැදගත් කාරණාවක් වෙන්නේ මැලේසියාව තමන්ගේ දණ්ඩ නීති සංග්‍රහය භාවිතා නොකර ත්‍රස්තවාදයේ මැඩලීම සම්බන්ධයෙන් ඔවුන්ගේ තියෙන සුවිශේෂ නීතිය, ඒ කියන්නේ සිකියුරිටි ෆෝසස් ස්පෙෂල් මෙෂර්ස් කියලා සොස්මා කියන ඒ බොහොම දරදඬු නීතිය භාවිතා කළා තමයි මේ පුද්ගලයන් 12 දෙනා අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඉතින් මෙතන මැලේසියානු රජය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් බරපතල කාරණාවක් හැටියට සලකලා තමයි මේ විදිහට ඔවුන්ගේ ඒ ත්‍රස්ත මැඩලීමේ නීති පාවිච්චි කරලා මේ විදිහට මේ පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන ඒ විමර්ශන කරමින් තියෙන්නේ.
ඒ කාරණාවෙන් පස්සේ මේ වෙනකොට ලෝකයේ බොහොම පෘතුල විදිහට සාකච්ඡා වෙමින් තියෙන තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ඊසානි දිග සිරියාවේ ඇතිවලා තියෙන අර්බුදකාරී වාතාවරණය. දැන් මේ සම්බන්ධව යම් ආකාරයකින් ඔබ තොරතුරු දන්නවා ඇති කියලා විශ්වාස කරනවා. අපිත් යම් යම් යාවත්කාලීන කිරීම් සිදු කළා ප්‍රවෘත්ති හරහා, ඒ වගේම මේ විශේෂාංගය තුළුණුත් පසුගිය සතියේදී කෙටින් මතක් කිරීමක් කරනවා නම් මේ සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ ඇමරිකානු හමුදා රැඳී සිරියා IS ත්‍රස්ත මර්ධන ක්‍රියාවලියෙහි ඔවුන්ගේ සහය ලැබුණා ඒ ප්‍රදේශයේ හිටපු කුරුදි හමුදා කණ්ඩායමලට. නමුත් හදිසියේම ඇමරිකානු හමුදා IS මර්ධන සටනින් ඉවත් කර ගැනීමට ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ගත්ත තීරණයත් එක්කලා සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ දේශ සීමා ආසන්නයේ රඳවලා හිටිය තුර්කි හමුදා කණ්ඩායම් ඒ කලාපයට ඇතුළු වෙලා කුරුදි හමුදා වෙතට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා. දැන් තුර්කියේ විශ්වාසය වෙලා තියෙන්නේ මේ කුරුදි හමුදා කණ්ඩායම් ත්‍රස්තවාදී කණ්ඩායම් ත්‍රස්තවාදී කැරලි කණ්ඩායම් කියලා. ඉතින් ඒ අනුව ඔවුන් මර්ධනයෙහි මේ වෙනකොට එදී සිටිනවා. ඒ නිසා මේ වෙනකොට අන්තර්ජාතික ප්‍රජාවේ දැඩි විවේචනය, විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවලුත් ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය වගේ සංගම්වල දැඩි විරෝධය මේ වෙනකොට එල්ල වෙලා තියෙනවා. දැන් මේ සම්බන්ධව යම් යම් එකඟතාවලට එළඹෙන්නටත් ඇමරිකාව මේ වෙනකොට උත්සාහ දරමින් තියෙනවා කියලා අපිට ආරංචි වෙන්නේ අමල්. ඒ සම්බන්ධව මේ වෙනකොට වාර්තාවෙන් අලුත්ම තොරතුරු මොනවාද?
දිලක්ෂි, දැන් මේ වෙනකොට ඇත්තටම ඇමරිකානු හමුදා ඔවුන්ගේ බටපිරිස් හිටියා 1000කට වගේ ආසන්න ප්‍රමාණයක්. ඒ සියලු දෙනාම සිරියාවේ ඒ ඊසාන දිග ප්‍රදේශයේ රඳවා තිබිච්ච කඳවුරු වලින් මේ වෙනකොට ඉවත් කරගෙන තියෙනවා. ඒ ඉවත් වීමත් සමගම එතන බල රික්තයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ඒ බල රික්තය පිරවීම සඳහා සිරියාවේ රඳවා තියෙන රුසියානු හමුදා බටපිරිස් ඒ ස්ථානෙට දැන් ගමන් කරලා තියෙනවා. ඉතින් මෙතන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ ප්‍රශ්නය ගැන දිගින් දිගටම සාකච්ඡා කළා. ඔවුන් ඒකමතිකව යෝජනාවක් සම්මත කරගත්තා. මෙතනදී ඔවුන් අවධානය යොමු කරේ දැනට කුරුති ජාතිකයන්ගේ බාරයේ සිටින 12,000ක විතර IS සමාජිකයන් මොන වගේ ඉරණමකට මුණපායිද, ඔවුන් මේ කඳුරු වලින් එහෙම නැත්නම් ඔවුන් දැනට සිරගත කරලා තියෙන ස්ථානවලින් ඔවුන්ට ඉවත් වෙන්නට හැකියාව ලැබෙයිද කියන ඒ බිය පල කළ තියෙනවා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය. මේ ප්‍රශ්නය ලෝක සාමයටම දැඩිව බලපාන්න පුළුවන් කියන කාරණාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන්ම අර අපි කලින් කිව්ව IS දැනට හිර අඩස්සිය පත්තර තිබෙන නැත්නම් අත්අඩංගුවේ සිටින IS සමාජිකයන් ඒ 12,000ක වගේ පිරිස මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයත් මැද්දේ ඔවුන් එම සිර කඳුරු වලින් පැන යාම හෝ ඒව නැත්තම් ඒ සිර කඳුරු වසා දැමීම හේතුවෙන් ඔවුන්ට නිදහස ලැබීමේ අවදානම තමයි බොහෝ දෙනෙක් මේ වෙනකොට සාකච්ඡා කරන්නේ. ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් තුර්කිය ඔවුන්ගේ හමුදාව යොදවලා දැන් ඇත්තටම ඒ ප්‍රදේශයේ හමුදා මෙහෙයුම් රාශියක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් තුර්කිය තමන්ගේ හමුදාව යොදවලා ඒ සිරියාවේ දේශ සීමාව ආසන්නයේ තියෙන කුර්දි ජාතිකයන්ට විරුද්ධව බොහොම දැඩි ලෙස යුද්ධය උත්සන්න කරන වටපිටාවක් තුළ ඇමරිකාව උත්සාහ කරනවා එක්තරා විදිහකට තුර්කිය පොඩ්ඩක් පාලනය කරන්න. ඉතින් ඒ කටයුත්ත සඳහා ඇමරිකානු උපජනාධිපති මයික් පෙන්ස් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කියන මේ දෙපළ දැන් තුර්කියට ගමන් කරලා තියෙනවා. තුර්කි බලධාරීන් සමග සාකච්ඡා කරලා තුර්කි හමුදාවල තියෙන යුදමය ක්‍රියාකලාපය යම් කිසි දුරකට පාලනය කිරීම සඳහා. නමුත් ඒකට මේ වෙනකොට එර්ඩොගාන් ජනාධිපතිවරයා, තුර්කී ජනාධිපතිවරයා ඒකට ඉතරම් සුබ ප්‍රතිචාරයක් දක්වලා නැහැ. ඔහු හඳුන්වන්නේ මේක තමුන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් කියලා. මේක දශක ගානක් එහෙම නැත්නම් ඊටත් වැඩි කාලයක් තිස්සේ තමන්ගේ දේශ සීමාව හරහා තිබිච්ච ප්‍රශ්නයක් කුර්දි ජාතිකයන් සම්බන්ධයෙන්. ඒ නිසා මෙතනදී තමන්ව තනියම මෙහිදී කටයුතු කරනවා. යම් කිසි විදිහකින් ඇමරිකාව මේ තමන්ට බලපෑම් කරන්නට ආවොත් ඇමරිකාව කියන දේ නොසලකා තමන්ගේ ඒකමතික කැමැත්ත අනුව කටයුතු කරන්නට තමන් යෙදෙනවායි කියන කාරණාවත් එර්ඩොගාන් ජනාධිපතිවරයා බොහොම දැඩිව ප්‍රකාශ කළා තියෙනවා.
දැන් මීළඟට ලෝකයේ තාමත් කතාබහ වෙන කාරණාව තමයි බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන්. මොකද මේ මාසේ 31 වෙනිදා වෙනකොට දින නියම වෙලා තිබුණා බ්‍රිතාන්‍යයට නිල වශයෙන් ඉවත්වීමේ දිනේ විදිහට යුරෝපා සංගමයෙන්. නමුත් මේ කාරණාව දිගින් දිගටම ඇදමින් පවතින්නේ මේ බ්‍රෙක්සිට් එකේදී. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලියේදී එකඟතාවලට පැමිණෙමින් ඉවත් වෙනවාද එසේ නොවනවාද කියන කාරණාව සම්බන්ධයෙන් තාම සමතයකට පත් කර ගැනීමේ හැකියාවක් නොලැබිලා තියෙන නිසා බ්‍රිතාන්‍ය රජයට. දැන් දිනත් ආසන්න වෙමින් තියෙන නිසා මේ නිල වශයෙන් මේ ඉවත්වීමේ කාර්යාවලියට මේක ටිකක් උණුසුම් කාරණාවක් බවට පත් වෙමින් තියෙනවා මේ වෙනකොට. ඒ සම්බන්ධයෙන් මොකක්ද බ්‍රිතාන්‍ය පැත්තෙන් අපිට ඇහෙන්නේ යමල්?
දිලක්ෂි, දැන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ වෙනකොට නවතර අලුත් උත්සාහයක් ගන්නවා යුරෝපා සංගමය සමග අලුත් ගිවිසුමකට එළඹෙන්න. මොකද ඔහු බොහොම තදින්ම ප්‍රකාශ කරලා තියෙනවා ඔක්තෝබර් මාසේ 31 වෙනිදා වෙනකොට එකඟතාවයක් තිබුණා හෝ නැත බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වෙනවා කියලා. ඒතර මේ දික්කසාදේ 31 වෙනිදා වෙන්න නියමිතයි. නමුත් අද දින අවසාන වෙනකොට විතර වගේ යුරෝපා සංගමයත් සමග ඒ පැවැත්වෙන සමුළුවේදී ඔවුන් තීන්දුවක් ගන්නවා මේ විදිහට යුරෝපා සංගමෙන් ඉවත් වීමේදී බ්‍රිතාන්‍යත් එක්ක එකඟතාවයකට එනවද නැද්ද කියන එක. විශේෂයෙන්ම රේගු බදු අය කිරීම, ඒ එක්කම දේශ සීමා හරහා පුද්ගලයන් ගමන් කිරීමේදී ඔවුන් ඒ වීසා බලපත්‍ර කොහොමද ඒ කටයුතු සිද්ධ කරන්නේ, එවැනි කාරණා සම්බන්ධයෙන් එකඟතාවයකට එන්න පුළුවන්ද බැරිද කියලා. එකඟතාවයකට අද ඔවුන්ට එන්නට බැරි වුණොත් එහෙමනම් අනිවාර්යයෙන්ම බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට සිද්ධ වෙනවා යුරෝපා සංගමෙන් මේ තමන් ඉවත් වීමේ කටයුත්ත තව පොඩ්ඩක් ප්‍රමාද කරන්න මේ මාසේ 31 වෙනිදා කෙසේ වෙතත් ඒක තව මාස කිහිපයකින් විශේෂයෙන්ම ජනවාරි මාසේ අන්තිම දක්වා වගේ කල් දැමීමට ඔහුට සිද්ධ වෙනවා. ඉතින් ඔහු මීට කලින් අවස්ථාවේදී ප්‍රකාශ කළා තිබුණා ඒ ඔක්තෝබර් 31 වෙනිදා නියම කරගත්ත දිනය කිසිම හේතුවක් නිසා ඒක දීර්ඝ කරන්නේ නැහැයි කියලා. නමුත් ඔහුට ඒ පොරොන්දුවට පටහැනිව කටයුතු කරන්නට සිද්ධ වෙනවා. අද දිනේදී යුරෝපා සංගමය එකඟතාවයකට ඔහුත් එක්ක පැමිණෙන්නට අසමත් වුණා.
හොංකොං කලාපයේ ඇතිවෙලා තිබුණ අර්බුදය ඔබට මතක ඇති. හොංකොං කියන මේ විශේෂ පරිපාලන කලාපය මේ වෙනකොට චීනයට අයත් කලාපයක් බවට පත් වෙලා තියෙන්නේ. මේක මහබ්‍රිතාන්‍යයට ඒ පාලනයට නැතුණයන් අනතුරුව නැවත වතාවක් චීනයේ පරිපාලනයට බාර දුන 1997 වසරේදී. ඉතින් මේ මෑතකදී යම්කිසි චෝදනාවලට ලක්වුණු පුද්ගලයින් උදර්පර නීති යටතේ ඔවුන්ට අවශ්‍ය නීති ක්‍රියාමාර්ග ගැනීම දිසා චීනයට ලබා දීමට සම්මත කරගන්නට උත්සාහ කරපු ඒ යම්කිසි නීතියක් හේතුවෙන් තමයි මේ උද්ඝෝෂණ ව්‍යාපාරය හොංකොං පුරාම ආරම්භ වුණේ. ඉතින් ඒ අනුව තවදුරටත් මේක දිග්ගැස්සෙමින් පවතින ආකාරයක් තමයි අපිට විටින් විට අහන්නට ලැබෙන්නේ. මේ සතියේදී අපිට දැනගන්නට ලැබෙනවා මේ හොංකොං විශේෂිත පරිපාලන කලාපයේ නායිකාව විදිහට කටයුතු කරන කැරී ලෑම් ප්‍රතික්ෂේප කරන ආකාරයෙන් ප්‍රතිචාරයක් ලැබීම පිළිබඳව. මේකත් අන්තර්ජාතික විශේෂ අවධානයට ලක්වුණු කාරණාවක්. ඒ කාරණාවත් ඇතුළුව හොංකොංහි වත්මන් තත්ත්වය පිළිබඳවත් අපි ඔබෙන් මීළඟට දැනගන්න කැමතියි අමල්.
ඔව්, මෙතන දිල්රුක්ෂි කැරී ලෑම් ඇගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔවුන්ගේ ඒ මන්ත්‍රණ සභාවේ ඉදිරිපත් කරනකොට ඇයට ඒ කටයුතු කරන්නට මන්ත්‍රීවරුන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඉතින් ඇයට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය කරන එක අතරමඟ නතර කරලා ඇයට සිද්ධ වුණා වීඩියෝ ක්‍රමයට, එහෙම නැත්නම් මේ කලින් පටිගත කරපු ඇයගේ කතාව පාර්ලිමේන්තුවට ඒ මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන්න. ඉතින් දිගින් දිගටම ඇයට දැන් එල්ලවෙන චෝදනාව තමයි ඇය චීන මහාණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නිසි පියවර අරගෙන නැහැ කියන චෝදනාව. මේ වෙනකොට ඇය අර උදර්පන නීති යටතේ හොංකොං නුවර අත්අඩංගුවට පත් වෙන පුද්ගලෙ චීන මහා ආණ්ඩුවට, එහෙම නැත්නම් මේන්ලන්ඩ් චයිනා වලට නැවත නඩු විභාගයක් සඳහා යැවීමට ඒ යෝජනා කරපු නීතිමාලාව සම්පූර්ණයෙන්ම දැන් ඉල්ලා අස්කරගෙන තියෙනවා. ඒ වුණාට මේ විරෝධතාකරුවන් කියනවා එය දැන් ප්‍රමාණවත් නැහැ හොංකොං වැසියන්ට මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබා දීමට, ඒ එක්කම ඔවුන්ගේ ඔවුන්ට වඩා වැඩි දේශපාලන අයිතීන් ලබා දීමටයි කටයුතු කරන්නට ඕනේ කියලා. ඉතින් මේ ප්‍රශ්නය දැනට විසඳන පාටක් පේන්නේ නැහැ. මේ විරෝධතාකරුවන් සෑහීමකට පත් වෙන්නේ නැහැ අය විසින් ලබා දුන්නු ඒ ප්‍රතිචාරය. ඉතින් ආයමත් මේ නැවත ලබන සතියන්තයේත් මේ විදිහටම මීට කලින් වාගේම ඒ විරෝධතාකරුවන් විශේෂම හොංකොං ප්‍රධාන වීදිවල ඒ තමන්ගේ විරෝධතාවය පවත්වන්නට තීන්දුව කළා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නය තවම විසඳන බවක් නම් පේන්නට නැහැ.
අපි මේ මැද පෙරදිග කලාපයට යන්නට සූදානම් මේ ළඟට. ඔබ දන්නවා කටාර් රාජ්‍ය පිළිබඳව විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බොහෝ පිරිස් මේ විදේශ රැකියාවල නියුක්ත වන රටක් කටාර් රාජ්‍ය. ඒ නිසා මේ කටාර් රාජ්‍යයේ විදේශ සේවකයන් සම්බන්ධව නීති ලිහිල් කිරීමට අරගෙන තියෙන පියවර ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ කොයි කාටත් වැදගත් වෙනවා. අමල් මොනවද මේ කටාර් රාජ්‍ය අරගෙන තියෙන අලුත් නීති විදේශ සේවකයන් සම්බන්ධව?
දිරුක්ෂි, කටාර් රාජ්‍යයේ ප්‍රධානම කාරණාව තමයි දැනට පනවල තියෙන දැඩි විදේශ කම්කරු නීති ලිහිල් කරන්නට උන් තීන්දුව කළා තියෙනවා. මේ ලිහිල් කිරීම ක්‍රියාත්මක වෙන්නේ මේ අවුරුද්දේ අවසානයේ විතර වගේ තමයි කියලා තමයි ප්‍රකාශයට පත් කළා තියෙන්නේ. විශේෂයෙන්ම දැනට තියෙන නීති රාමුව තුළ විදේශ සේවකයේ කැවිල්ලා කටාර් රාජ්‍යයේ ඉදිකිරීම ක්ෂේත්‍රයේ හෝ වෙනයම් තැනක සේවය කරනකොට තමන්ගේ ස්වාමියාගෙන් ඉවත් වෙලා වෙනත් ආයතනයකට රැකියාවකට පිවිසෙනවා නම් ඒ පළමු ස්වාමියාගේ අවසරයකින් තොරව ඒ කාරණාව කරන්නට බෑ. ඒ එක්කම කිසිම අවස්ථාවක සේවකයෙකුට රටෙන් පිට වෙන්න අවසර ලැබෙන්නේ නැහැ තමන්ගේ ස්වාමියාගේ අවසරය නැතිව. ඔවුන් ඇත්තටම රටෙන් පිටවීමටත් එක්සිට් වීසා වගේ ක්‍රමයක් භාවිතා කරනවා. ඉතින් මේ නීතිය නිසා බොහෝ දුරට ආසියානු රටවලින් කතා රාජ්‍යයට පැමිණෙන සේවකයන් කම්කරුවන් බොහොම දැඩි දුෂ්කරතාවලට පත් වෙන. මොකද ඔවුන්ගේ ස්වාමීන් ඔවුන්ට අඩන් තෙට්ටම් කරන එවැනි අවස්ථාවලදී, එහෙම නැත්නම් ඔවුන්ට පඩිහරියට ගෙවන්නේ වගේ අවස්ථාවලදී ඔවුන්ට තමන්ගේ ස්වාමියාගෙන් ඉවත් වෙලා වෙන තැනක සේවයට යෑමට තියෙන නිදහස නැති කරලා තිබුණා. නමුත් දැන් ඒ නීති වෙනස් කරලා විදේශ සේවකයෙකුට, විදේශ කම්කරුවෙකුට තමන් කැමති සේවා ස්ථානයක කටයුතු කිරීමටත් එක ස්වාමියෙකුගෙන් අයින් වෙලා වෙනත් සමාගමකට පිවිසෙනවා නම් ඒ සඳහා අර පළවෙනි සමාගමේ, එහෙම නැත්නම් පළවෙනි ස්වාමියාගේ අවසරයකින් තොරව ඒ කටයුතු කරන්නටත් ඉඩ ප්‍රස්ථා සලස්සලා තියෙනවා. ඒ වගේම අවම වැටුපකුත් ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දැනට තියෙන නීති අනුව අවම වැටිපක් තිබුණේ නැහැ. සමහර සේවකයන් ඩොලර් 100ට වඩා අඩු මාසික වේතනයට තමයි කතා රාජ්‍යයේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ වැඩවලට අරගෙන තිබුණේ. නමුත් දැන් ඒ අලුත් නීති අනුව අවම වැටුප ඩොලර් ඇමරිකානු ඩොලර් 200ක විතර වගේ ප්‍රමාණයකට තීන්දුව කළා තියෙනවා. ඉතින් මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන දිරුක්ෂි මොකද 20/22 දී කතා රාජ්‍යයේ පවත්වන්නට නියමිත FIFA ජාත්‍යන්තර ෆුට්බෝල් තරගාවලිය සඳහා ඕන් මහා පරිමාණයෙන් මේ වෙනකොට ක්‍රීඩාංගන ඉදි කරමින් තියෙනවා. මේ ක්‍රීඩාංගන ඉදි කිරීම සඳහා දසලක්ෂ සංඛ්‍යාවක් විදේශ සේවකයෝ තම රටට ගෙන්නගෙන තියෙනවා. ඒ සේවකයන් බොහෝ වෙලාවට වහලුන් හැටියට සේවයේ යොදවලා තියෙනවායි කියලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විසින් දිගින් දිගටම කතා රාජ්‍යට දැඩි විරෝධය පාලා තියෙනවා. ඒ විරෝධතාවල ඍජු ප්‍රතිඵලයක් හැටියට තමයි කතා රාජ්‍ය මේ අවස්ථාවේ තමන්ට එරෙහිව නැගෙන ජාත්‍යන්තර විරෝධයට ප්‍රතිචාර දක්වමින් මේ විදිහට තමන්ගේ විදේශ සේවකයන්ගේ ඒ නීති ලිහිල් කරලා ඔවුන්ට මීට වඩා වැඩි පහසුකම් සලස්වලා ඒ වගේම වැඩි වේතන ලබා දෙන විදිහට කටයුතු කරලා තියෙනවා. මොකද විශේෂයෙන්ම FIFA ජාත්‍යන්තර ෆුට්බෝල් ආයතනයත් ඔවුන් අනතුර ඒ අනපනත් නීති ලිහිල් කළේ නැත්නම් බොහෝ විට ලෝක ෆුට්බෝල් තරගාවලිය 20/20 කතා රාජ්‍යයෙන් ඉවත් කරගන්න ගැනීමේ අවධානමක් තියෙනවා. ඒ වටපිටාව තුළ තමයි කතා රාජ්‍ය මේ වෙනකොට මේ කම්කරු නීති ලිහිල් කරලා තියෙන්නේ. අනිත් එක තව විශේෂ කාරණාවක් තියෙනවා දිලුක්ෂි. කතා රාජ්‍ය බොහොම ලෝකේ විශාලම ස්වාභාවික ගෑස් නිදි තියෙන රටක්, ඉතාමත්ම පොහොසත් රටක්. නමුත් රටේ ජනගහනය 1,03,00,000 වඩා පොඩි වැඩි ප්‍රමාණයක්. නමුත් විදේශ සේවකයන් මිලියන 2 මාරකට වැඩි අධික පිරිසක් සේවය කරනවා කියලා. ඉතින් රටේ හැම පුරවැසියෙකුටම සාපේක්ෂව විදේශීය සේවකයන් 6-7 දෙනෙක් රටේ සේවය කරනවා. ඉතින් මේක රටේ ආර්ථිකයටත් ඒ වගේම රටේ සේවකයන් සංඛ්‍යාව බලපුවාම විප්ලවකාරී නව නීතියක් හැටියට හඳුන්වන්නට පුළුවන්.
අපි විශ්වාස කරනවා අපි මේ ලෝකයේ විවිධ ස්ථානවලට ගිහිලා නැතර වෙලා එම ස්ථානවල පවතින උණුසුම් වාතාවරණ සම්බන්ධව සිදු කරපු මේ කෙටි සමාලෝචනය තුළින් ලෝකයේ මේ වෙනකොට සිද්ධ වෙන දෑ පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා අපි ලෝ වටා විදිස් විත්ති සමාලෝචනයට එකතු වීම පිළිබඳව මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි ස්තුතිය පළ කරනවා. එමනම් අමල් අයබෝවන්, අපි ලැබෙන සතියේ සිකුරාදා නැවතත් හමු. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.